രാജിക വിക്രമസിംഗ് എന്റെ ഓർഡർ പ്ലീസ്. സമൻ പ്രിയരത് വിൽ ടേക്ക് ദ ചെയർ.
സുധീകര സഭവത്തുമ വൈൽ ഐ വാസ് എ പ്രിസൈഡിംഗ് മെമ്പർ ഏർലിയർ ഇൻ ദ മോർണിംഗ് ഓണറബിൾ ജി എൽ പിരീസ് ഹാസ് മെൻഷൻ മൈ നെയിം ഓണറബിൾ പ്രിസൈഡിംഗ് മെമ്പർ റിഗാർഡിംഗ് ദ ബിൽ വിച്ച് ഐ പ്രസന്റഡ് ടു ദ ഹൗസ്. ഐ മസ്റ്റ് സേ അണ്ടർ ദാറ്റ് റിഗാർഡിംഗ് ദാറ്റ് ബിൽ ദേർ ഈസ് നോ ആൾട്ടർനേറ്റീവ്, no hidden agenda. I presented the local government election bill because I have been saying regarding this youth quota before this general election. So I have nothing to do with this delaying election or whatever. Actually, we took the government co-sponsorship to expedite the proceedings. Today itself, the report has come from the ministry, but it should signed by the minister himself, but the secretary has signed. So of course I have to go again to the minister and take that letter. So I must say to this house, this is which we need this youth quota, so we all get together and have that youth quota. Thank you.
Hare, thank you. Rajika Vikramasinghe garu mantritumiye obathumite vinadi 9 kalayak labena
mantritumane visheshayen adha dawase mahamarga പ്രവാഹന വകുപ്പ് സഞ്ചാരക അമാത്യാൻസേ കഥാക്കുന്ന മേ മുഹത്തേ വിശേഷം മട്ട അദാസ് പ്രകാശ കരണോനെ അപ്പി ദണ്ണവ റട്ടേ ആർത്ഥിക പ്രശ്ന ഗട്ടലു തിയനവ റട്ടേ ജനതാവ ലോകു ദുഷ്കരതായട്ട മോഹന ദീല തിയനോ കില അപ്പി ഹുണ്ടാ കാരണം ദണ്ണോ ഹബൈ ദടി അവദാനയട്ട മൈ യമു കരണവ കാഗാല ഡിസ്ട്രിക്കേ ഗത്തോത് ഏ ശേനിയ മാർഗയക് വിധിഹട തിയന എകമ മാർഗയ വരാവല ബുലത് കോഹപിട്ടിയ മാർഗയ മാർഗ അമാത്യാംശ നിയോജനീകരണ അമതിവരു ഹിറ്റിയ ബഹോ പാർലമെന്റു നിയോജനീകരണ മെത്തി അമതിവരു ഹിറ്റിയ ഹബൈ കിയാണ കണഗാട്ടുയി ആരുദു ഗണനാവക്കിൻ മേ മാർഗയ അപ്പിട്ട കാപ്പട് മാർഗയക് ബവട പത്കല്ല ദെന്ന ബരവീമ ഗന അപ്പി അദ വെനകൊട കണഗാട്ടു വെനോ മുകദ വസം ഗത്തോത് തിഹകട ആസന്ന പ്രമാണയക് അപ്പേ ജനതാവ യഹാമിഹായന മാർഗയക് വിശേഷം പാസാൽ ദരുവോ അത് ദടി ദുഷ്കരതാവയങ്ങൾട്ട് മുഹുണ ദീല തീയനോ മേ മാർഗ അപഹസുതാവയത്തേക്ക് മുക്കത് കേഗല ഡിസ്ട്രിക്കേ കിയാണേ അട്ടിയന്തട കൊട്ടാശേ കിയാണേ വർഷേകട മങ്ങിത്തന്നേ മാസ 12ക് തീയനണം മാസ മേവനകൊട മാസ 9ക്മ വർഷാവ ദടിവ പവത്തിന പ്രദേശയക് ഡിസ്ട്രിക്കയക് തേനിസാമേ വർഷാവത്തേക്ക് മാർഗ നായയം വകയമ മാർഗവല തീയന ഏ നടത്തു നവത്തി തീമ ഹേതുവേൻ ദടി ദുഷ്കരതാവയങ്ങളുടെ പത്തില തീയനവ പലാത് മാർഗ വകയമ പ്രാദേശസഭ യടത്തെ തീയന മാർഗ മെ സിയലു ദേ അത മെ സിയലു മാർഗ അത ഇത്താമ ഡി അബലാൻ തനക്ക തമായി തീയ അപ്പി ദണ്ണോ ആയുർവേദ വ്യാപുത്തി അടുത്ത മാർഗ ഗണനാവ പഹുകിയ കാലേ അപ്പി അപ്പേ ഗോട്ടാബേ രാജപക്ഷ ജനാധിപത്യമാ വകയും മഹിന്ദ രാജപക്ഷീന അപ്പേ ഹിറ്റപ്പു ജനാധിപത്യമാകെ കാലേ അതിവേഗി മാർഗ ഗുവം പാലം മേ വക ദേവൽ അപ്പി ഹെതുവ ഹെബൈ പഹുകിയ കാലേ അപ്പിട്ടേ സിയലു വ്യാപുത്തി നവത്തന്ന സിദ്ധവീമ തുല മെ മാർഗ ദടി ദുഷ്കരതാവയങ്ങൾട്ട് മുഹുണ ദീല തീയന ഏവകേമ റട്ടേ ആർത്ഥികേട്ട വിശാല ദായകത്വം മാർഗ പദ്ധതിയെ ഇത് ഏനിസാ മെ മാർഗ പദ്ധതി ലബുനു കഠിനം മുഹത്തി ലബുനു പലമു അവസ്ഥാവെമ്മ വിശേഷം മേ വരാവല ബുലത്കോപിറ്റിയ മാർഗ വകേമ അപ്പേ കൊട്ടാശ ഡിസ്ട്രിക്കേ തീയന അനുകു ദുഷ്കര മാർഗട്ടിക കാപ്പട് വ്യാപുതി ബോട പത്കല്ല ദിനകിന് ഏ അവധാനേ തമ മേ മോഹത്തെ മാർഗ അമാത്യാംസേ യട്ടത്തെ കഥാക്കന്ന മേ മോഹത്തെ തടി അവധാനേ യമുക്കറന്നേ ജനതാവ ആർത്ഥിക വശയൻ വകയമ മാർഗ അപാസുതാവയാൻ നിസാ ദടി ദുഷ്കരതാവയങ്ങൾട്ട് പത്തലാ തിയൻ നിസാ മൊണയമോ വ്യാപുതിയക്കി ഒക്കെ ബന്ധുക്കോ ആധാരയടത്തേ ഹോ മുനയമോ വ്യാപുതിയക്കിങ് മേ മാർഗ തിട്ടിക നടത്തുകള ഹോ കാപ്പട് വ്യാപുതി ബാവട്ട പത്കരണ പുളം പലമു അവസ്ഥയമ കേകല ഡിസ്ട്രിക്കേ മേ നംകർക്ക് ബഹോ മാർഗ കിന്നെക്ക നംകരണ പുളം ഹബൈ കിവ കില വടക് വെന്നേ കില അപ്പി ദണ്ണോ അപ്പി ദണ്ണോ ആർത്ഥിക വശേൻ ലൊക്കു കടാവട്ടിമക്ക് തീയന മുഹത്തക്ക് നമുത്ത് അപ്പി മതക്കല യുത്തുയി ജനതാവ നിരന്തരം അപ്പിട്ട് മെസിവിലി നഗനവ ദുഃഖന്തോണ കിയന നിസാ ഏവകേമ തമായി കേകല ഡിസ്ട്രിക്കേ ഗത്തോത് പ്രവാഹനെ പത്തേ മഹാ තරම් ප්‍රවාහන පැත්තෙන් දැඩි දුෂ්කරතාවයන් වලට පත් වෙලා තියෙනවා. මොකද ලංගම ඩිපෝ වගේම ඒ ඩිපෝ වල අද බස් රථ නොමැති වීම තුල පාසල් සහ රැකියා වලට නිරත වෙන පිරිස අද දැඩි දුෂ්කරතාවයන් වලට පත් වෙලා තියෙනවා. ඒ නිසා බස් රථ යම් ප්‍රමාණයකින් හෝ ගෙන්නනවා නම් කුඩා බස් රථ ප්‍රමාණයක් අපේ කෑගල දිස්ත්‍රික්කයේ කෑගල ඩිපෝව, දරණියගල ඩිපෝව, අවිස්සාවෙල ඩිපෝ යන ඒ ආශ්‍රිත ඩිපෝ වලට ලබා දෙන්න කියන ඉල්ලීම විශේෂයෙන්ම කරන්නේ ජනතාව වෙනුවෙන් සහ පාසල් දුවා දරුවන් වෙනුවෙන්. මොකද අද ආර්ථිකයේ තුල අමාරුවෙන් මිරිකිලා ජීවත් වෙන ජනතාවට ප්‍රවාහනය වෙනුවෙන් කෑගල්ල දිස්ත්‍රික්කයේ එහා කෙරවල නාවලපිටිය කෙරවලට එනකොට කිලෝමීටර් යටියන්තට නගර යන 30කට ආසන්න ප්‍රමාණයකට එන්න ඕනේ. ත්‍රිවිල් රථයකින් අද මේ දරුවන්ට පාසල් ගමනාගමන කරගන්න අපහසු වෙලා තියෙනවා. ඒ නිසා මොකද අපි ඒ නිසා දැඩි අවධානය යොමු කළා. අපේ ප්‍රවාහන අමාත්‍යතුමා ඉන්නවා, එතුමාගේ අවධානයට යොමු කරන්න එතුමා අපිට ඒ සහයෝගය ලබා දෙනවා කියන එක මතක් කරා. නමුත් ලැබෙන පළමු මොහොත මේ අවස්ථාව තාම දුෂ්කර ප්‍රදේශවලට ලබා දෙන්න කියන ඉල්ලීම විශේෂයෙන් මතක් කරන්න ඕනේ මේ සියලු ජනතාව වෙනුවෙන්. ඒ වගේම තමයි අපිට මේ සියලු ව්‍යාපෘති ක්‍රියාත්මක කරන්න අපිට අපි දන්නවා ආර්ථික අවස්ථා තිබ්බට අපි මේවා පාර්ලිමේන්තුව තුළ ජනතාව වෙනුවෙන් ඒ අවධානය යොමු කරන්න තමයි අපි මේ මොහොතේ කටයුතු කළේ. ඒ වගේ මේ අමාත්‍යාංශ නොවන සිද්ධියක් ගැන මට කතා කරන්න වෙනවා. අපි දැක්කද ගුවන් විදුලිය සහ මාධ්‍යවල ප්‍රචාරය වුණා අපේ ආහාර තුල තියෙන දුෂ්කරතාවයන් අපේ ලෝකෙන් ගත්තන් අපේ රට ශ්‍රී ලංකාවේ ඉන්නේ 6 වෙනි තැන කිව්වා. ඒ නිසා අපේ කෘෂිකර්මාන්තයේ කඩාවැටීම තුල අපේ ගම්වල ජනතාවට ආර්ථික වශයෙන් තවත් කඩාවැටීමක් වෙනවා. මේක මම විශේෂයෙන්ම කතා කරන්න ඕනේ. මම පහුගිය කාලේ පුරා පහුගිය දවස් කීපේ පුරා කෑගල දිස්ත්‍රික්කයේ තම ජනතාවත් එක්ක හිටිය ජනතාවගේ අදහස් විමසනකොට අපිට ජනතාව ඉල්ලන්නේ අද මොනවා පාර්ලිමේන්තුවේ කතා කරත් වැඩක් නැහැ. අපි රජයෙන් කන්න ඉල්ලුවේ නෑ, අපි රජයෙන් රැකියා ඉල්ලුවේ නෑ, අපේ දරුවන්ට කන්න දෙන්න කියලා ඉල්ලුවේ නෑ. හැබැයි අපි කෘෂිකර්මාන්තේ හරහා අපේ ආර්ථිකය ගොඩනගා ගත්තා. හැබැයි මේ සත්ත්ව කරදරය නිසා අද අපේ කෘෂිකර්මාන්තේ අපිට මාසික ආදායම දවසේ ආදායම ලබන කෘෂි ඒ අවස්ථාව මේ සත්ත්ව කරදරේ නිසා නැසි වෙලා තියෙනවා. නිසා මොන දේත් එපා, අපිට දරුවන් ජීවත් කරවන්න පුළුවන්, පාසලට යවන්න පුළුවන්, අපිට මේ කෘෂිකර්මාන්තේට සත්තුන්ගෙන් තියෙන කරදරය නැති කරලා දෙන්න අමාත්‍යාංශයක් විදිහට ගරු ජනාධිපතිතුමාගේ දැඩි අවධානය යොමු කරනවා. ජනතාවගේ ආර්ථිකය කඩාවැටෙනවා කියන්නේ රටේ ආර්ථිකය කඩාවැටෙනවා. ජනතාව අපි මන්දපෝෂණය ගැන කතා කරනවා. මන්දපෝෂණය ගැන අපිට කතා කරන්න ඕනේ නැහැ. අද ගමේ ජනතාවගේ ආර්ථිකය ගොඩනගන ඒ කෘෂිකර්මාන්තය ගොඩනගලා දෙන්න පුළුවන් තැනට කටයුතු කරන්න පුළුවන් නම් රිලා ප්‍රශ්නේ, වන්දර ප්‍රශ්නේ, ඒ වගේම අලුතෙන් ඇවිල්ලා තියෙන මොනරු කරදරයක් ගොවිතැන පවා අද කරගන්න බැරි තැනට අද මේ ජනතාව පත් වෙලා තියෙනවා. ඒ නිසා අපිට ඊළඟට කියන්න වෙන්නේ අරගල කරන්නේ ගොවි ජනතාව. ඒ මිනිස්සු තමයි ඊට පස්සේ පාරට බහින්නේ. මේ සත්ත්ව කරදරයට විසඳුමක් සහ ඒ ගැන දැඩි අවධානය යොමු නොකරොත් අන්න එදාට අපිට මීට වඩා ප්‍රශ්න ගැටළු වලට මුහුණ දෙන්න වෙයි. අපි මොන දේ කතා කරත් වැඩක් නැහැ. ජනතාව බඩගින්න තියලා අපි දන්නවා අමාරු ආර්ථිකේ. හැබැයි මේකට මොන යම් හෝ පිළියමක් අවුරුදු ගණනාවක් පුරා මේ ජනතාව මේ කෘෂිකර්මාන්තය රැකලා දෙන්න අද පොල් වලට දෙන විනාශේ ඒ එක රෝගයක් ඇවිල්ලා තියෙනවා. ඒ වගේම
ඔබතුමීට තව විනාඩි දෙකක් තමයි තියෙන්නේ.
අද පොල් ගහකට ඇක්ටියක්ක් තියාගන්න බැරි තැනට, ගෙදර බත් මුට්ටිය තියාගන්න බැරි තැනට අද ජනතාව අපත් වෙලා තියෙන. ඒ තරම් වේදනාකාරී ආකාරයෙන් ජනතාව අපිට කතා කරන්නේ. ඒගොල්ලන්ගේ ප්‍රශ්න ගැටළු දුක අඳෝනාව කියන්නේ. ඒ නිසා තමයි මම මේ මාර්ග අමාත්‍යාංශයේ වගේම ප්‍රවාහන අමාත්‍යාංශයට කතා කරන මොහොතේ මේ කරුණ ගැන කතා කරේ. ඊයේ දවසේ මහා විශාල ප්‍රමාණයක් මට හම්බුණා. මන්ත්‍රීතුමිය ගමට එන්න එපා මේ ගැන පාර්ලිමේන්තුවේදී කතා නොකර කියන දැඩි ආවේගය ඒ මිනිස්සුන්ට තිබුණා. ඒක සාධාරණයි. අපි ඒක දකිමින් ඉන්නවා. ඒ ජනතාව දුක් විඳින ආකාරය, ආර්ථිකය කඩාවැටිච්ච ආකාරය, කෘෂිකර්මාන්තයට මේ සත්තුන්ගෙන් තියෙන හිංසනය නිසා. ඒ නිසා දැඩි අවධානය යොමු කරන්න කියන කාරණේ සියලුම ශ්‍රේෂ්ඨ නියෝජනය කරන මැති ඇමැතිවරුන්ට, ගරු ජනාධිපතිතුමාට, විශේෂයෙන් කෘෂිකර්ම ඇමැතිතුමාට ජනතාව වෙනුවෙන් සැබෑදේ සැබෑයමක් කරන්න වෙහෙස ගන්නව නම් අපි විශ්වාස කරන කෘෂිකර්ම ඇමැතිතුමා මේ වෙනුවෙන් කඩිනමින් විසඳුමක් ලබා දෙන්න කටයුතු කරනවා කියන එක එතුමත් එක නිරන්තරයෙන් කතා කර මොහොතේ මතක් කර සිටියා. එතුමා මේ වෙනුවෙන් ක්‍රියාත්මක වෙයි ජනතාව කිව්වේ. අදහස් එපා, කතා කරන්න එපා,
ක්‍රියාත්මක කළා පෙන්වන්න බෞද්ධ වෙන්න පුළුවන්. අපි සත්ව හිංසනයට විරුද්ධයි. හැබැයි සත්තු ජීවත් වෙන්නට පෙර රටේ ජනතාව ජීවත් වෙන්න ඕනි කියන දේ මම දැඩි අවධානයට යොමු කරනවා. ස්තුතියි.
බොහොම ස්තුතියි ගරු මන්ත්‍රීය. ඊළඟට ශාන් විජේලාල් ගරු මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 9ක කාලයක් ලැබෙනවා.
මුලස්සන රුඩ ගරු මන්ත්‍රීතුමනි, අද දවසේ සාකච්ඡාවට භාජනය වන විශේෂේෂ්ඨ කීපයක් පිළිබඳව ඉතාම සැකෙමින් කෙටියෙන් වචන ස්වල්පයක් කතා කරන්නටයි අදහස් කරන්නේ. ලැබිලා තිබෙන සීමිත කාලය තුළ වැදගත් කරුණු කීපයක් පමණයි ගිනහැර දක්වන්නට සිද්ධ වෙලා තිබෙනවා. අපි කවුරුත් දන්නවා රාජ්‍යයක් දරා සිටින විවස්ථාදායකය, විධායකයේ අධිකරණයේ කියන ප්‍රධාන කුළුණු තුනට අමතරව හතරවෙනි කුළුණ හැටියට මාධ්‍ය හඳුන්වන්නට පුළුවන්. මොකද තොරතුරු සම්පාදනයේදී ඒකම මතවාද ගොඩනැගීමේදී මාධ්‍ය සුවිශේෂ කාර්යභාරයක් ඉටු කරනවා. ඒ නිසාම තමයි කලක ඉඳලම රාජ්‍ය තන්ත්‍රයේ මෙහෙවන අය මේ මාධ්‍ය පිළිබඳව, මාධ්‍ය ආයතන පිළිබඳව සුවිශේෂ උනන්දුවක් දක්වලා කටයුතු කරන්නේ. හැබැයි අපි දැක්කා විශේෂයෙන්ම අපේ රට තුළ කලක ඉඳලම ජනතාව අතර දැඩි මතයක් තිබෙනවා රාජ්‍ය මාධ්‍ය ආයතන පිළිබඳ. ජාතික රූපවාහිනිය, ලේක් හවුස් එක, ඒකම ගුවන් විදුලිය, ස්වාධීන රූපවාහිනිය, මේ ආයතන දිගු කලක ඉඳලම කවුරු ආණ්ඩු බලයට ආවත් ජනතාව තුළ විශාල මතයක් තිබුණේ රාජ්‍ය මාධ්‍ය ආයතන හැටියට. හැබැයි අද වෙනකොට අපි දන්නවා අපේ රටේ තත්ත්වය. මුළු මහත් රටේම ආර්ථිකය ඉතාම දැඩි අර්බුදයකට මුහුණ දීලා තියෙනවා. ඒක ඇතර මම දකින්නේ රජයේ අසමත් භාවයත් නිසි කළමනාකරණයක් නොමැතිකම ප්‍රධාන හේතු හැටියට. මේ රටේ ජනතාව මුහුණ දෙන මේ ආර්ථික අර්බුදය මාධ්‍ය ආයතනවලට, මාධ්‍ය ආයතනවල සේවය කරන පිරිස්වලටත් දැඩිසේ බලපාලා තිබෙනවා. මොකද ආද විශේෂයෙන්ම මේ මාධ්‍ය ආයතන තුළ කටයුතු කරන අය සිය ජීවන වෘත්තිය වෙනස් කරන්නට, සමහරු මේ ශේෂ්ත්‍රයෙන් ඉවත් වන්නටත් කටයුතු කරනවා. මොකද මේ තුළ ඇති වී තිබෙන ඉතාම ගැටලුකාරී තත්ත්වයන් නිසා. විශේෂයෙන්ම අපි දුටුවා රාජ්‍ය මාධ්‍ය ආයතනවලට හැම පාලක තන්ත්‍රයක් තුළම අය කරන අනවශ්‍ය බලපෑම් නිසා අද මේ වෙන විට රාජ්‍ය මාධ්‍ය වලින් ජනතාව ක්‍රමයෙන් ඈත් වෙමින් තිබෙනවා. මොකද ඒක ඒ මාධ්‍ය බලන අසන උදවියගේ රේටින් ප්‍රමාණය දිහා බලනකොට අපිට පේනවා රාජ්‍ය මාධ්‍ය ආයතන ඉතාම පහළ මට්ටමකට වැටෙමින් පවතිනවා. මොකද බොහෝ විටම පාලක පක්ෂය හැම විටම පාරක මීටර් 100ක් තාර හෝ දැබලා කොන්ක්‍රීට් කළත්, එහෙම නැත්නම් කුඩා මේ ඇලවේල්ලක් හැදුවත් මේ සුළු දෙයට පවා සංවර්ධන ක්‍රියාවලියේ මුවාවෙන් උපරිම ප්‍රචාරයක් ලබා ගන්නට උත්සාහ කරනවා. අන්න ඒ නිසාම විශේෂයෙන් ඒකම රජයේ පාලක උදවියගේ ප්‍රකාශයන් නිකුත් කරන, ඒ අය වෙනුවෙන් පෙනී සිටින මාධ්‍යයක් බවට රාජ්‍ය මාධ්‍ය ආයතන පත් වෙලා තියෙනවා. මම හිතන්නේ මේ ස්ථානයේ ඉනවනම් මම කලින් සඳහන් කළ ලේක් හවුස් එකේ ගුවන් විදුලිය, ජාතික රූපවාහිනිය, ස්වාධීන රූපවාහිනිය, සේවක පිරිස් දන්නව ඇති, අදේ ආයතන පවත්වගෙන යන්නට මූල්‍යමය වශයෙන් විශාල ප්‍රශ්න ගැටලු රැසක් තිබෙනවා. සමහර තැන්වල ආයතනය පවත්ව ගන්නට වගේම නිලධාරී සේවක පිරිස්වලට වැටුප් ලබා දීමේදීත් ලොකු ගැටලුවකට මුහුණ පාලා තිබෙනවා. අනේ නිසා අද අපිට පේනවා රාජ්‍ය මාධ්‍යවලට යම් බලපෑම් කරපු සමහර උදවියද ඒ ක්‍රමවේදයම අනුගමනය කරලා අර මාධ්‍යවලට රේටින් ප්‍රමාණය අඩු වෙලා ජනතා ආකර්ෂණය අඩුවීම නිසා අද පෞද්ගලික මාධ්‍යවලටත් යම් බලපෑම් කරනවා. ඒ නිසා වැඩි කලක් යන්නට නොගොස් මේ සම්ප්‍රදාය දිගටම ක්‍රියාත්මක වුවහොත් රාජ්‍ය මාධ්‍ය ආයතන වලට ඇතිවුණු තත්ත්වයම පෞද්ගලික මාධ්‍ය ආයතන වලටත් ඇතිවීම වළක්වන්නට පුළුවන් කමක් නැහැ. මොකද මාධ්‍ය ශ්‍රේෂ්ඨයේ මේ ගැටළු ප්‍රශ්න ඇති උනේ මාධ්‍ය ශ්‍රේෂ්ඨයේ නියලෙන අයගේ තිබෙන දුර්වලතාවයක් වරදක් අසමත්කමක් නිසා නොවේ. අපි එක පැහැදිලිව කියන්න ඕන. ඒ තුල මේ ශ්‍රේෂ්ඨයට ඉතාම ප්‍රවීණත්වයක් තිබෙන දක්ෂුද වේ රැසක් සිටිනවා. හැබැයි අද මේ ශ්‍රේෂ්ඨයේ අර්බුදයට පත්වීම නිසා පොවත්වගෙන බැරි වෙනකොට බොහෝ මුද්‍රිත මාධ්‍ය ආයතන තමන්ගේ මුද්‍රණ ප්‍රමාණයන් අඩු කරලා තියෙනවා. ඒකම විශේෂයෙන්ම ප්‍රාදේශීය වශයෙන් නිකුත් කරන මුද්‍රණයන් අඩු කරලා තියෙනවා. පොදුවේම පත්‍රයේ පිටු ගාන අඩු කරලා තියෙනවා. හැබැයි මිල වැඩි කරලා තියෙනවා. මේකෙන් ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ටත් ලොකු පහරක් වැදිලා තිබෙනවා. මොකද ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ට යම් මුදලක් ලැබෙන්නේ තමන් මාධ්‍ය ආයතන ඉදිරිපත් කරන වාර්තාවන් ඒ සියලු දේ ඒ පුවත්පත්වල පළ වුණොත් විතරයි. ඒ නිසා අද ඔවුන්ගේ ආර්ථික තත්ත්වය ඉතාම දුෂ්කරතාවයකට පත් වෙලා තිබෙනවා. ඒ නිසා මේ පිළිබඳව රජයේ විශේෂ අවධානය කරිනමින් යොමු විය යුතුයි කියලා මම අදහස් කරන්නේ. ඒ නිසා මම යෝජනා කරනවා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි මේ සිටින සියලු මාධ්‍යවේදීන්ට රජයේ ඍජු මැදිහත් වීම තුළ යම් සහනයක් මේ ආර්ථික ගැටළු ප්‍රශ්න වලට මුහුණ දීම සඳහා ලබා දිය යුතුයි කියලා. ඒකම මාධ්‍ය ශේෂ්ත්‍රයේ වෙනුවෙන් යම් උපකරණ මිලදී ගන්න, ඒ ශේෂ්ත්‍රයේ යම් පුහුණු වීම වෙනුවෙන් යම් ණය ලබාගෙන අද ගෙවා ගැනීමේ අසීරුතාවයෙන් සිටින මාධ්‍යවේදීන් වෙනුවෙන් ඒට යම් සහනයක් හැටියට රජයේ මැදිහත් වීම තුළ යම් වැඩපිළිවෙලක් ක්‍රියාවට නැංවීම අතිශයින් වැදගත් වෙනවා. එහෙම නොවුනොත් ඉදිරියේදී මේ මාධ්‍ය ශේෂ්ත්‍රය සමාජයෙන් ඉවත් වෙලා ඒ
වෙනුවෙන්
සමාජ මාධ්‍ය ජාලා පිළිබඳ ජනතාවගේ විශ්වාසය ඇති වෙනවා. මොකද සමාජ මාධ්‍ය ජාලා පිළිබඳව කතා කරනකොට ගරු මන්ත්‍රීතුමනි, එහි වගකීම සහ වගවීම පිළිබඳ යම් ගැටලුවක් තිබෙනවා. අනේ නිසා අර ඒ තත්වයන් මගහැරලීම සඳහා තමයි අපි අමාත්‍යාංශ දෙපාර්තමේන්තුවේ ඒ සහාය අපේක්ෂා කරන්නේ. ඒ නිසා මම ඒ ශේෂ්ත්‍රයට අමතරව විශේෂයෙන් මහාමාර්ග ශේෂ්ත්‍රයේදී මාර්ග සංවර්ධන අධිකාරිය හරහා ඉදිකරන ලද මාර්ග රැසක් වෙනුවෙන් ගෙවිය යුතු මුදල් ප්‍රමාණ නොගෙවීම නිසා අදාළ කොන්ත්‍රාත්කරුවන් විශාල අසාධාරණයකට ලක් වෙලා සිටිනවා. විශේෂයෙන් මතක් කරන්නට ඕන මේ පාර්ලිමේන්තුව නියෝජනය කරන මහජන නියෝජිතයෙක් හැටියට මට දිස්ත්‍රික්කයේ තුල මාර්ග දෙකක සංවර්ධන කටයුතු වෙනුවෙන් යෝජනා ඉදිරිපත් කරන්නට ඊට ප්‍රස්තාව ලැබුණා. මහේදී අම්බලංගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ අම්බලංගොඩ බටපොළ උඩුවිල සිට දොරල හරහා ඇත්කඳුර මාර්ගයත්, ඇල්පිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ ඇල්ල තනබද්දගම කළුගල්විල මාර්ගයත් කාපට් දැමීම සඳහා යෝජනා කළා. ඒ වෙනුවට අදාළ නිලධාරීන් මාර්ග පරික්ෂා කරලා ඇස්තමේන්තු හදලා ඒ මගනෙගුම හරහා ක්‍රියාත්මක කරන්නට කටයුතු කළා. නමුත් එතනදී දකුණු පළාත් සභාවෙම හිටපු මන්ත්‍රීවරයෙක්ගේ අනවශ්‍ය මැදිහත් වීම තුළ මගනෙගුමෙන් ඔහු ඒ කොන්ත්‍රාත්තු දෙකම දෙලියත්ත ප්‍රදේශයේ කොන්ත්‍රාත්කරුවෙකුට ලබා දුන්නා. වැඩ ආරම්භ කළා. මුදල් වලු කොටසක් ගත්තා. නමුත් මේ වෙන විටත් මුලාසන අරුවර ගරු මන්ත්‍රීතුමනි, මාර්ග දෙක අද තිබුණු තත්වයටත් වඩා ඉතාම දුෂ්කර තත්වයට පත් වෙලා ජනතාවට යන්නට තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඒ නිසා ඒ පිළිබඳවත් විශේෂ අවධානය යොමු කරන්න කියන ඉල්ලීම කරමින් විශේෂයෙන් ජනමාධ්‍ය අමාත්‍යාංශය තුළ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පළ කරන අපට දෙසතිය සංගරාව නිරන්තරයෙන් ලැබෙනවා. නිර්මාණශීලී ආකර්ෂණීය ලෙස වැදගත් සාරගර්භ ලිපි රැසක් අඩංගු වෙනවා. අන්නේ වැඩ පිළිවෙලත් ගෞරවයෙන් අගය කරමින් ලැබුණු කාල වේලාව අනුව මගේ කතාව අවසන් කරනවා. ඔබතුමාට බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි ගරු මන්තුමා. මීළඟට ගරු සිරිපාල ගම්ලත් අමාත්‍යතුමා ඔබතුමාට විනාඩි 13ක කාලයක් ලැබෙනවා. ඔව් සාත බණ්ඩාරමතුමා.
සභාපතිතුමනි, මට මදුරු විතානගේ මන්ත්‍රීවරයාගේ විනාඩි 5ක් තියෙනවා. ඒකෙන් මම විනාඩි 3ක් දැනට ගන්නවා. විශේෂයෙන්ම අපේ සහෝදර
ශාර අමාත්‍යතුමනි, තුමාගේ විනාඩි 5ක් කාලයක් නැහැ දැන් ඉඳ.
කොච්චර කඩේද?
විනාඩි 3ක්, විනාඩි 3ක්
අපේ ඒ තුනමන් ලබා ගන්නම් මේ උත්තරයක් ලබා දෙන්නත් ඕන නිසා. විශේෂයෙන්ම අපේ ශාන් විජේලාල් අමාහිතවත් ගරු මන්ත්‍රීතුමා, එයා අදහස් තුළ පැහැදිලි කරා විශේෂයෙන්ම මේ රාජ්‍ය බලපෑම ආණ්ඩුවේ බලපෑම නිසා අපේ රාජ්‍ය මාධ්‍ය ආයතන දුර්වල වෙලා තියෙනවා කියලා. නමුත් ඒක අපි කිසිසේත් වර්තමානයේ පිළිගන්නේ නැහැ. හේතුව වර්තමානයේ මම මගේ කතාවෙදි මුලින්ම කිව්වා ඒ ආයතන වලට සම්පූර්ණ නිදහස ලබා දීලා තියෙනවා. මොකද සොයන් මූල්‍ය උත්පාදිත ආයතන හැටියට ඔවුන්ට ඒ කටයුතු කරගෙන යන්න අපි බලපෑමක් කරන එකත් හොඳ නෑ. ඒ වගේම එහෙම කරන්නෙත් නැහැ වර්තමානයේ. විශේෂයෙන්ම පෞද්ගලික මාධ්‍යවල ප්‍රවෘත්ති රාජ්‍ය මාධ්‍යවල ප්‍රවෘත්ති ඕනනම් සංසන්දනය කරලා බලන්න එක සමාන ස්වරූපයක් තියෙනවා. විපක්ෂයටත් විශාල ගුවන් කාලයක් වෙන් කරලා තියෙනවා ඔවුන්ගේ ඒ කටයුතු ප්‍රචාරය කිරීම සඳහා. මේවා ආයතන පාඩු ලබන්න ප්‍රධාන හේතු වෙන්නේ එකක් සේවකය වැඩි ප්‍රමාණය, අනිත් එක තමයි පහුගිය කාලේ කෝවිඩ් සහ මේ අරගල ප්‍රශ්නත් එක්ක රටේ ඇතිවෙච්ච තත්ත්වයන් නිසා රාජ්‍ය මාධ්‍ය ආයතන විතරක් නෙමෙයි පෞද්ගලික මාධ්‍ය ආයතනත් විශාල වශයෙන් ප්‍රශ්න ගැල්ලු රාශියක ඉන්නේ. ඊළඟට අර කලිනුත් කිව්වා මේ අපේ ප්‍රවෘත්ති එක්තරා ප්‍රවෘත්තිපත් සමාගම මේ පාඩු පිට පාර ලැබනවා කියලා. නමුත් සන්තෝෂෙන් කියන්න ඕනේ අපේ දැන් මේ වෙනකොට එහි කරු සභාපතිතුම ඇතුළු කාර්ය මණ්ඩලයේ මැදිහත් වීම තුළ සැප්තැම්බර් මාසේ මිලියන 4ක ලාභයක් ලබනවා ලේක් හවුස් ආයතන. ඒ වගේම ඔක්තෝබර් මාසේ මිලියන 25ක් ලබනවා. නොවැම්බර් මාසේ ලාභයේ මිලියන 30ක් දක්වා වැඩි වෙලා තියෙනවා. සමහර දෙසැම්බර් ටිකක් අඩු වෙයි. මේ රටේ පැවිතිච්ච තත්ත්වයන් එක්ක තමයි මේ ආයතන අලාභ තත්ත්වයට පත් වුනේ. ඒ වගේම මේ මාධ්‍යවේදීන්ගේ සුභ සාධනයේ සම්බන්ධව අපි විශේෂ අවධානය යොමු කරලා තිබෙනවා. මුලින් වෙන ගරු මන්ත්‍රීතුමා අපේ සංජීව මන්ත්‍රීතුමා කිව්වා මේ රක්ෂණාවරණය පිළිබඳව ඒ රක්ෂණාවරණයේ යම් ගැටලු තියෙනවා. ඒ ගැටලු निराකරණය කරලා විධිමත් කරලා ඉතාම ශක්තිමත් රක්ෂණාවරණයක් හැටියට මාධ්‍යවේදීන්ට ලබා දෙන්න අපි කටයුතු කරනවා. ඒ වගේම ප්‍රාදේශීය මාධ්‍යවේදීනොත් බරපතල ප්‍රශ්න ගන්නාවක ඉන්නවා. අපි බිමේ ඉන්න හැටියට දන්නවා. ඒ නිසා ඔවුන්ගේ කටයුතු සම්බන්ධවත් විශේෂයෙන්ම හැඳුනුම්පත් විධිමත් කරලා ලබා දීම, ඒ වගේම ඔවුන්ට අවශ්‍ය උපකරණ ගන්න මේ රටේ මේ ආර්ථික තත්ත්වය යහපත් පැත්තට හැරිච්ච ගමන් අනිවාර්යෙන්ම ඔවුන්ට විශේෂ සහන ණය වැඩපිළිවෙල ඇතුළු ඒ සියල්ල සම්පාදනය කරලා දෙනවා මාධ්‍යවේදීන් වෙනුවෙන්. ඒ නිසා මේ රජයේ හෝ පෞද්ගලික හෝ මාධ්‍ය ආයතන වලට කිසිම බලපෑමක් පාලන අධිකාරිය හැටියට ආණ්ඩුව හැටියට අපි කරන්නේ නැහැ කියන එක බොහොම පැහැදිලිව කියන්න කැමතියි.
හරි, බොහොම ස්තුතියි ගරු අමාත්‍යතුමා. මෙලකට සිරිපාල ගම්ලත් අමාත්‍යතුමා ඔබතුමාට විනාඩි 13ක් කාලයක් ලැබෙනවා.
ගරු මුලසනරුඩ මන්ත්‍රීතුමනි, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යංශයේ මහාමාර්ග රාජ්‍ය අමාත්‍යතුමා විදිහට පත් වෙලා ඉතාම කෙටි කාලයක් වෙන්නේ මේ අයවැයට. ඉතින් මේ අවස්ථාවේ වෙලා වෙන් කර දීම ගැන මූලාසනයේ සභාපතිතුමාටත් ඒ වගේම ඒ සඳහා කටයුතු කරන සියලු දෙනාටත් මම පළමුවෙන් ස්තුතිවන්ත වෙනවා. මම ඒකම ප්‍රශ්න කීපයක්ම තිබ්බා. මම ඒකට පොඩි කීප දෙනෙකුටම උත්තරයක් විදිහට මරික්කාර් මන්ත්‍රීතුමා අපෙන් උත්තරයක් ඉල්ලුවා. උරුගොඩවත්ත අඹතලේ මාර්ගය, මේ මාර්ගය අපි ඉතාම ඉක්මනින් වැඩ පටන් ගන්නවා කියන එක මම මේ අවස්ථාවේ කියන්න ඕන. ඒ වගේම කිලෝමීටර් 100,000 වැඩසටහන, ඒකේ අත්තිකාරම් ගත්ත අය දැන් ඒ වැඩ දාලා ගිහිල්ලා කියනවා. ඒ කියපු කතාවේ යම් සත්‍යයක් තියෙනවා. අපි ඒ අය ලව්වම ඒ වැඩ කොටස කරගන්න බලාපොරොත්තු වෙනවා. එහෙම කරගන්න බැරි නම් අපි නීතියානුකූල ඒ මුදල් අය කරගන්න කටයුතු කරනවා කියන එක මේ සභාවට මම පැහැදිලි කරනවා. ඒ වගේම තමයි මේ අවස්ථාවේ අපේ ජානක වක්කුඹුර ගරු ඇමැත්තුමත් රාජ්‍ය ඇමැත්තුමත් ඒ වගේම කනක හිරත් අපේ රාජ්‍ය ඇමැත්තුමත් ඒ වගේම රාජිකා මන්ත්‍රීතුමිය ඒ වගේම මේ දැන් ශාන් විජේලාල් ගරු මන්ත්‍රීතුමා අපි ඉතාම ඉක්මනින් ඒ මුදල් ගෙවන්න කටයුතු කරනවා කියන එක මේ අවස්ථාවේ පැහැදිලි කරන්න ඕන. මම විශ්වාස කරනවා මාසයක් දෙකක් යනකොට අපිට මේවා සම්පූර්ණ කරන්න හැකියාව ලැබෙයි කියලා. ඒ වගේම අනිත් ඒ අපිට අවධානය යොමු කරපු පාරවල් අපි ඉතා ඉක්මනින් වැඩ පටන් ගන්න තමයි දැනට යම් ප්‍රමාණයක් කරලා නතර කරලා තියෙන. අපි මුදල් ගෙවීම පළවෙනිම ප්‍රමුඛත්වය දෙනවා ඊළඟට වැඩ නතර වෙලා තියෙන පාරවල්. දැන් ඉස්සෙල්ලා පටන්ගෙන නිම කරලා නැති පාරවල් ටික අපි ඉතා ඉක්මනින් හදන්න කටයුතු කරනවා කියන එකත් මේ අවස්ථාවේ පැහැදිලි කරන්න ඕන. ඒ වගේම තමයි ප්‍රවාහන මහාමාර්ග අමාත්‍යංශයේ මම හිතන්නේ අපිට තමයි වැඩි වගකීමක් තියෙන මේ රටේ අනිත් අමාත්‍යංශ අතර. ඒ වගේ මේක විශාල අමාත්‍යංශයක්. එහි ප්‍රධාන වශයෙන්ම ප්‍රවාහන හා මහමාර්ග වශයෙන් අංශ දෙකකින් තමයි කටයුතු කරන්නේ. අපි මහමාර්ග රාජ්‍ය අමාත්‍යතුමා විදියට තමයි මම මේ අවස්ථාවේ අපේ අමාත්‍යංශයට අයත් වන මාර්ග සංවර්ධන අධිකාරිය එහි පාලිත හා ආශ්‍රිත සමාගම්වල කටයුතු හා මෙම අයවැයෙන් වෙන් වී ඇති මුදල් පිළිබඳව තමයි මම මේ අවස්ථාවේ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම තමයි මහමාර්ග රාජ්‍ය අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරන මා වෙත මාර්ග සංවර්ධන අධිකාරිය යටතේ ඇති පාලිත සමාගම් හා ආශ්‍රිත සමාගම් සම්බන්ධ කාර්යයන් අධීක්ෂණය කිරීමට මගේ ගරු අමාත්‍යතුමා මට මේක පැවරීමක් කරලා තියෙනවා. මම විශේෂයෙන්ම ආචාර්ය බන්දුල ගුණවර්ධන ගරු ඇමතුමාට මේ අවස්ථාවේ මගේ ස්තුතිය ප්‍රකාශ කරනවා. ඒ වගේම තමයි මේ ප්‍රවාහන මහමාර්ග අමාත්‍යංශය පහුගිය කාලෙම මම හිතන්නේ අපි දන්න කාලෙම තිබුණේ අමාත්‍යංශ දෙකක් විදිහට. මේක එකම අමාත්‍යංශයක් යටතටගෙන කටයුතු කිරීම මම හිතන්නේ මේ කාර්යක්ෂමතාවය වැඩි කිරීමට හැකියාව ලැබෙනවා. මම මේකෙන් ලැබෙන ප්‍රතිඵල එකක් දෙකක් මේ අවස්ථාවේ කියන්නම්. මේ ප්‍රවාහනය ගැන සලකා බලා ප්‍රවාහනය දියුණු කිරීමේ අවශ්‍ය මාර්ග දියුණු කිරීම හා නඩත්තු කිරීමට කටයුතු කළ හැකිවීම, ඒ වගේම ගමනාගමනයට බාධා වන පාලම් බෝක්කෝ පාරවල් හඳුනාගෙන ඒවා සංවර්ධනය කිරීම තුළින් මාර්ග අවහිරතාවයන් දුරුකර ආරක්ෂිත ප්‍රවාහනයක් කඩිනම් කිරීමට හැකිවීම, ගමනාගමනයට වඩාත් විධිමත් කළ යුතු පාරවල් හඳුනාගෙන මහජනතාවගේ අවශ්‍යතාවය අනුව හඳුනාගත් පාරවල් සඳහා වැඩි අවධානයක් යොමීම තුළින් ප්‍රවාහනය වඩාත් කාර්යක්ෂම වීම. ඒ වගේම තමයි ප්‍රමුඛතාවය හඳුනාගෙන මාර්ග සංවර්ධන කටයුතු කිරීම නිසා මුදල් නාස්තිය අඩුවීම, අවශ්‍ය පාරවල් වලට මුදල් යෙදීමට හැකි වෙනවා. මේ නිසා අවශ්‍ය පාරවල් සංවර්ධනය වී ප්‍රවාහනයත් ශක්තිමත් වෙනවා. ඉහත හේතුන් මම මේ කීපයක් තමයි කිව්වේ. ඒ හේතුන් බලන කල ප්‍රවාහන මහමාර්ග අමාත්‍යංශයේ අපි හිතනවා මේ ගහට පොත්ත වගේ මේක බද්ධ වෙච්ච අමාත්‍යංශයක්. මේ අමාත්‍යංශයේ යටතේ මේක එකට ඒක රාශි කිරීමට ගත් තීරණය ගැන මේක ඉතාම අර්ථවත් වගේම නිවැරදි තීරණයක් විදිහට මම විශ්වාස කරනවා කියන එක මේ සභාවට කියන්න ඕන. ඒ වගේම තමයි ප්‍රවාහන මහාමාර්ග අමාත්‍යංශයේ අංශයේ විසින් ශ්‍රී ලාංකික ජනතාවට ඕනෑම තැනක පහසුවෙන් ළඟා විය හැකි කාර්යක්ෂම උසස් තත්ත්වයකින් යුතු සමාජ ආර්ථික සංවර්ධන ළඟා කර ගැනීමට හැකි මාර්ග ජාලයක් ඇති කිරීම සඳහා අවශ්‍ය ජාතික ප්‍රතිපත්ති සම්පාදනය කිරීම, උපාය මාර්ග ක්‍රියාත්මක කිරීම, මාර්ගාංශ වැඩසටහනවල ක්‍රියාකාරීත්වය අධීක්ෂණය කිරීම හා ජාතික මාර්ග ජාලය වැඩි දියුණු කිරීම හා පවත්වාගෙන යාම සිදු කර ලබනවා. ඒ සඳහා මහමාර්ග අංශයේ ව්‍යාපෘතින් ක්‍රියාත්මක කිරීම සිදු කරනු ලබන අතර මාර්ග සංවර්ධන අධිකාරිය සහ ඒ යටතේ ඇති ආශ්‍රිත සමාගම් මගින් විශාල කාර්යභාරයක් ඉටු කරන එසේ වුවද පසුගිය වසර කීපය තුළ කිලෝමීටර් දහස් ගානක මාර්ග සංවර්ධනය කර තිබුණත් රටේ පවතින වර්තමාන ආර්ථික අර්බුද තත්ත්වය මත තවමත් නිම නොකළ මාර්ග සම්පූර්ණ කිරීම 2023 වසරේ සිදු කිරීමට අපේක්ෂා කරනවා. දැනට පවතින මාර්ග ජාලය ප්‍රමිතියෙන් යුතුව පවත්වා ගැනීම සහ දැනට නිම කර ඇති මාර්ග නඩත්තු කිරීමේ කටයුතු සඳහාද ඉදිරි වසරේදී වැඩි අවධානයක් යොමු කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. මෙම කටයුතු සිදු කිරීම සඳහා 2023 අයවැය අස්තමේන්තු අනුව මහමාර්ග අංශය සඳහා රුපියල් මිලියන 285,500ක් වෙන් කර ඇත. එම මුදලින් රුපියල් මිලියන 159,390ක විදේශ අරමුදල් මාර්ගයෙන් ලැබෙන අතර දේශීය අරමුදල් වශයෙන් රුපියල් මිලියන 126,110ක් වෙන්කර තිබෙනවා. මෙම මුදල් වලින් පුනරාවර්තන වියදම් වශයෙන් රුපියල් මිලියන 352ක් පමණ ලබා දී ඇති අතර ප්‍රාග්ධන වියදම් වශයෙන් රුපියල් මිලියන 285,148ක ප්‍රමාණයක් වෙන් කර තිබෙනවා. මම පොඩ පැහැදිලි කරන මේ මුදල් වෙන් කරලා තියෙන මෙන්න මේ විදිහට. අධිවේගී මාර්ග සඳහා රුපියල් මිලියන 93,038.1ක්, මහමාර්ග සංවර්ධනයට රුපියල් මිලියන 164,331ක්, මාර්ග පුළුල් කිරීම සඳහා පුනරුත්ථාපනයට රුපියල් මිලියන 4,000ක්, පාලම් මහා ගුවන් පාලම් තැනීමට රුපියල් මිලියන 14,615ක්, ආයතනික සංවර්ධනය සඳහා මාර්ග සංවර්ධන අධිකාරියට රුපියල් 9,000ක් වශයෙන් මේ මුදල් වෙන් වෙනවා. රටේ දැනට පවතින මුල් අර්බුදයේ හමුවේ වුවද සංවර්ධන කටයුතු සඳහා මාර්ග සංවර්ධන අධිකාරියට මුදල් ලබා දීම රටේ ජනතාවගේ ජීවන තත්ත්වය සහ ආර්ථික කටයුතු ඉහළ නන්වා ගැනීමට උපකාරී වන බව ප්‍රකාශ කිරීමටත් මා කැමැති. දැනට වැඩ අවසන් කර ඇති කොන්ත්‍රාත්කරුවන්ගේ හිඟ බිල්පත් ගෙවීම සඳහා භාණ්ඩාගාරයෙන් පහුගිය කාලවලදී, ඒ කියන්නේ පහුගිය මාස කිහිපේ ප්‍රමාණවත් ප්‍රතිපාදන නොලැබුණත් දැන් මේ සඳහා දැන් මේ වෙනකොට මුදල් ලැබෙමින් පවතින වගේම එනහිට ඇති ඉඳිකිරීම් කර්මාන්තය ගැටලු ඉතා කෙටි කාලයකින් අවසන් කිරීමට හැකියාව ලැබෙනවා කියන එකයි මගේ විශ්වාසය. 2023 වසරේදී මහමාර්ග ඉඳිකිරීම් ක්ෂේත්‍රයේ වැඩ කරන මම හිතන්නේ කොන්ත්‍රාත්කරුව ඇතුළු මේ සියලුම ඒ ක්ෂේත්‍රයේ කාර්ය මණ්ඩලයේ වැඩ කරපු අයගේ ජීවන තත්ත්වය ගොඩක් පල්ලෙහාට වැටලා තියෙනවා. අපි ඒක පිළිගන්න ඕන. මම විශ්වාස කරන මේ තත්ත්වය අපිට ඉහළ නැංවීමට තමයි අපි ඉතාම ඉක්මනින් ප්‍රමුඛත්වය දෙන්නේ කියන එක මේ අවස්ථාවේ පැහැදිලි කරනවා. 2023 සංවර්ධන වැටසටහන් සඳහා වෙන් කර ඇති මුදලින් ප්‍රධාන වශයෙන් මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සිට මිහිරිගම දක්වා කොටසේ ඉඳිකිරීම් කටයුතු සඳහා රුපියල් මිලියන 45,100ක් වෙන් කර තිබෙනවා. එම කොටස ඉඳිකිරීම අවසන් වූ පසු ලංකාවේ දැනට ඉඳිකර ඇති සියලුම අධිවේගී මාර්ග මිහිරිගම කුරුණෑගල අධිවේගී මාර්ගය සමග සම්බන්ධ වෙනවා. ඒ අනුව දැනට මාර්ග තදබදය පවතින කොළඹ නුවර මාර්ගයේ තදබදයේ අඩුවීමක් ඒ සඳහා නාස්තිය විශේෂයෙන්ම ඉන්ධන වියදම අඩු කිරීමට මගින් රටේ සමස්ත ඉන්ධන භාවිතය අඩු කර ගැනීමට අපි අපේක්ෂා
කරනවා.
දැනට නිම කර ඇති කටුනායක පෑලියගොඩ දක්වා ඇති අධිවේගී මාර්ග කොළඹ නගරයේ චෛත්‍ය පාර දක්වා දීර්ඝ කිරීම සඳහා කුළුණු මතින් දැනට ඉඳවෙන පවතින වරාය පිවිසුම් අධිවේගී මාර්ගයේ කඩිනම ඉඳිකිරීම සඳහා 2023 අයවැයෙන් රුපියල් මිලියන 30,071ක මුදලක් වෙන් කර තියෙනවා. ඒ මාර්ගයේ ඉඳිකිරීමෙන් පසු කටුනායක මාර්ගයේ සහ දක්ෂිණ අධිවේගී මාර්ගයේ සිට පැමිණ රථවාහන කොළඹ නගරයේ දක්වා පහසුවෙන් ළඟා වීමට හැකි වෙනවා. ඒ අනුව කොළඹ නගරයේ දැනට පවතින වාහන තදබදයේ විශාල අඩුවීමක් අපේක්ෂා කරනවා. ඒ තුළින් අනවශ්‍ය ආකාරයෙන් වැයවන ඉන්ධන සහ වියදම් ඉතුරු කර ගැනීම සහ කාලය ඉතුරු කර ගැනීමට මගින් රටේ සමස්ත ඵලදායිතාවය වැඩි කර ගැනීමට අපේක්ෂා කරනවා. එවැගේම මීට අමතරව දැනට රටේ පවතින අර්බුදකාරී තත්ත්වය වලදී උවද ග්‍රාමීය මාර්ග කිලෝමීටර 6,500ක්, ජාතික මාර්ග කිලෝමීටර 750ක් පුනරුත්ථාපනය හා නඩත්තු කටයුතු සඳහා ඒකාබද්ධ ආයෝජන වැඩසටහන අයිරෝඩ් සඳහා මිලියන 46,780ක මුදලක් ප්‍රමාණයක් මේ අයවැය වෙන් කර තිබෙනවා. ඒ වගේම ඊට අමතරව ප්‍රධාන මාර්ග හා අධිවේගී මාර්ග වෙත ප්‍රවේශ සඳහා මේ රටේ පවතින මාර්ග තදබද අවම කිරීම සඳහා විකල්ප මාර්ග පද්ධතියක් සංවර්ධනයකින් සඳහා මෙවර අයවැයෙන් රුපියල් මිලියන 30,000ක් වෙන් කර තිබෙනවා. තවද පාලම් හා ගුවන් පාලම් ඉදිකිරීම සඳහා මිලියන 14,615ක මුදල් ප්‍රමාණයක්ද වෙන් කර තිබීම මහිතන අගය කළ යුතු කටයුත්තක්. ඒ වගේම තමයි
මුතුමයි කාලය අවසන්.
අර මට විනාඩියක් දෙන්න. මා මෙහි ප්‍රකාශ කළේ මෙම අමාත්‍යංශය සඳහා ඉදිරි වසර සඳහා වෙන් කර ඇති මුදල් වලින් ප්‍රධාන ඒවා පමණක් වන අතර ඒවායින් වැඩි ප්‍රමාණයක් විදේශ අරමුදල් මගින් සපයා ගැනීමට කටයුතු කර ඇති නිසා මේ රටේ පවතින විදේශ විනිමය අර්බුදයට යම් සහනයක් මම ප්‍රකාශ කරනවා. ඒ වගේම තමයි අපේ රටේ මාර්ග පිළිබඳව ගත්තහම ආසියාවේ රටවල ගත්තහම මයිතන අපි ඉතා ඉදිරියෙන් ඉන්නේ. ඉතාම ප්‍රමිතියෙන් ආරක්ෂා ඇතුව මාර්ග ඉදිකර තියෙනවා. මේ අවස්ථාවේ මම අයවැය කාර්ය සභා අවස්ථාවේ මම ස්තුතිවන්ත වෙනවා මගේ ගරු අමාත්‍යතුමාට ආචාර්ය බන්දුල ගුණවර්ධන ඇමතිතුමාට මේ මුදල් වෙන්කර ගැනීමට කැපවීම ගැන. ඒ වගේම මගේ සහෝදර රාජ්‍ය ඇමතිතුමා සිවනේ තුරෙයි චන්ද්‍රකාතන් චන්ද්‍රකාන්ත ගරු රාජ්‍ය ඇමතිතුමාටත් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම අපේ රාජ්‍යමති ලසන්ත අලගීවන්න රාජ්‍ය ඇමතිතුමාටත් ඒ වගේම අපේ ලේකම්තුමා ආර් ඩබ්ලිව් ආර් ප්‍රේමසිරි ලේකම්තුමාටත් ඒ වගේම මගේ අතිරේක ලේකම්තුමා UHC ප්‍රියන්ත ඇතුළු අතිරේක ලේකම්වරු හා කාර්ය මණ්ඩලයටත් ඒ සියලු දෙනාටම මගේ ගෞරවනීය ස්තුතිය ප්‍රණාමය මේ අවස්ථාවේ පිරිනමනවා.
බොමිස්සේ ගරමත්තුමා මීළඟට ගරු ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බල් මන්තුමා ඔබතුමාට විනාඩි 14ක් කාලයක් ලැබෙනවා.
I thank you honorable presiding member. So I would like to commence my speech today by going back to a speech that I made under the Ministry of Foreign Affairs some time back on Friday the 3rd of December 2004. And in the course of that speech, I said this, and I quote, "The desire to draw limits on the Tamil people's right to self-determination makes the Sri Lankan state align itself with any power that is willing to play along, even to the extent of blatantly seeking the interference of superpowers that would compromise and put in jeopardy the strategic interests and security interests of India." Now, this I said in 2004, Honorable Presiding Member, and the tragedy that has befallen this country is precisely what I warned then. Now, although I warned it in 2004, it doesn't mean that Sri Lanka hadn't got hurt by this similar stupid policy earlier. In the 80s, again, because Sri Lanka would rather not solving the Tamil issue, instead to militarily try and defeat it, chose to find international partners to an extent that you chose to put India's security interests at jeopardy. You made the matter so out of control for yourselves that you eventually had to face armed struggle for over 30 years. That struggle was not brought to an end through a negotiated settlement. It was brought to an end through, as far as we are concerned, genocide. So there has been no solution. The problem still persists. In fact, if the Tamil people who spoke of a ethnic problem from the 40s, from the 40s, and then eventually had to take up arms in the 70s, are now supposed to forget about the ethnic problem. Actually, it should be the complete opposite. The violence that the Tamil people had to face at the time they took up arms was far less than the 30 years of armed conflict, and in particular, the end of it. So can you imagine the psyche of the Tamil people? Now, last week was Great Heroes Week. There is a lot of threats, severe amount of threats to people commemorating the dead. But despite that, simply because the government was forced to say that they will not prevent commemorations, people were willing to risk whatever consequence that may come afterwards, and they thronged those areas. So what I'm trying to say is that is the psyche of the aggrieved people. So the problem has not been solved, quite the contrary, it has got probably worse. And very tellingly, Honorable Presiding Member, the Minister is here, the steps to find quote-unquote reconciliation comes under the Ministry of Foreign Affairs. I think that is a betrayal of the true intentions of this government. Betrayal, I say betrayal, because it makes it so obvious. You see, a particular subject will come under a particular ministry where that ministry's efforts for that particular subject is going to be the greatest, I would assume. And if reconciliation comes under the Ministry of Foreign Affairs, it just, to me, and I'm pretty certain that is the case, means that reconciliation is only a foreign affairs matter. It is only to somehow manage the pressures that might come from foreign countries, particularly countries that have a significant Tamil diaspora presence, and nothing further. And nothing, Honorable Presiding Member, that has happened any time recently, especially after President Ranil Wickremesinghe became president, seems to suggest otherwise. I mean, let's forget about the previous government. I think we all know how they performed on this matter. But certainly even with regards to President Ranil Wickremesinghe. So the problem has not been solved, but instead we have the Honorable Minister, after his visit to Geneva and other UN-related matters, coming to this House, saying that an important step with regards to reconciliation will be the formation of a Truth and Reconciliation Commission. Now, Honorable Presiding Member, and I think both the President and the Foreign Minister have also mentioned the South African example. The President of South Africa, who happened to be in transit here, when his birthday was apparently celebrated in the media, this matter was again brought to light. South Africa is a totally different scenario. In South Africa, so-called reconciliation happened after the struggle was won by the oppressed. Apartheid was brought to an end. Democracy prevailed. And even in South Africa, now, the Truth and Reconciliation Commission in particular is critiqued because it was a political decision to go down the path of truth and reconciliation, which was at the cost of accountability. It was a political decision. when apartheid came to an end, those leaders of the ANC chose that they would put away accountability because the political process has won. In Sri Lanka, we don't have that. In fact, it's the complete opposite. The people who consider themselves oppressed continue that operation. It's a victor's peace where we have, with regards to accountability, a complete denial, not only by government, but also with regards to various other institutions that have been put in place to show the world that there is transitional justice processes going on, like the OMP, like the Office of Reparations. The OMP, I think some other of my colleagues also brought it up and brought it up to the notice of the Honorable Minister, where the head of the OMP had made some remarkably blunt statements with regards to exposing the true intent of the government, which is basically a complete denial. It is essentially a foreign relations exercise. So it is in this context, Honorable Presiding Member, that we have to sort of see the President's most recent announcement calling the Tamil parties for negotiations with regards to finding a political settlement to the problem. Now that is probably the most important element. If this perception based on past realities is to be different. Now the President, more than anybody else, I've said this previously in this House, knows that if true reconciliation is to happen, he must be honest. The Honorable Minister also knows this. He must be honest in going before the Sinhalese people and telling them, I say, look, 75 years of ethnic conflict has only ruined this country. We have made enemies within. And if we don't resolve this problem, this is going to get worse. We are in a political crisis. We are in an economic crisis. We can't be going on like this. And look, whatever we said in the past, we're telling you now, the truth is that the only way the ethnic problem can be solved is by going beyond a unitary state. It's by accepting that a federal solution is the only way. And that federalism is not separation. The Honorable Minister knows that more than anybody else. He's a lawyer. There are enough safeguards that you can bring in constitutionally, where once the Tamil ethnic conflict is resolved, where Sri Lanka recognizes its plurinational nature, then the need for secession will be given up even by the Tamil people. You can have those constitutional guarantees as well. But no. So if we are to take that invitation seriously, Honorable Presiding Member, 2 minutes.
2 minutes.
If we are to take that invitation seriously, Honorable Presiding Member, then our party's view is that the President must in fact come out and say what I just said. He must tell the Sinhalese people that we have to go beyond the unitary state, otherwise there is no solution to the ethnic problem. And he must tell the world that these negotiations will be on the basis of federalism. And in the course of those negotiations, he will also ensure that whilst the Tamil national question is resolved to the satisfaction of the Tamil people and the Muslims and the upcountry Tamils, that the Sinhalese people's biggest fear probably of secession through the resolution of the Tamil national question will be addressed. Constitutional guarantees through the resolution of the Tamil national question will be got from the Tamils and others, whoever it may be. But without doing that, Honorable Presiding Member, to go and sit at negotiations, in my view, is yet another exercise of time buying. And that is why, Honorable Presiding Member, I ask my colleagues who represent the Northeast of the TNA and Mr. Honorable Justice Vigneswaran not to rush. This president needs legitimacy. He needs to show that everybody is engaging with him. For him, that's the most important thing. And whilst I am not against engaging, for as long as certain barriers are gone beyond, we can't be fooled again and again. And for that to happen, if the president does not give these assurances, not just to the Tamils, but most importantly to the Sinhalese, because we don't want the Sinhalese people to tomorrow get up and say that they were lied to. No solution is going to be sustainable if the Sinhalese people feel that they were lied to. I truly believe that if we are honest, whether it be federal or whatever, if we are honest to the people and explain to them the reality, then they will come on board. But without those assurances being given, I appeal to my colleagues who represent the Northeast not to rush. This is an opportunity that the president must prove his bona fides, if not the consequences of those members of parliament who represent the Northeast from the people of the Northeast will be very, very similar to how the people in the South reacted. Thank you, sir.
Promise Garmantuma. Ugaramantuma.
Just to respond to Honorable Unnambalam, thank you for your speech and some of the valid concerns. We all agree. We need to find a way to reconcile and get Sri Lanka going forward as a united nation. But reconciliation had not been part of the foreign ministry agenda. Foreign ministry is supporting it because that's a part of the job internationally to dealing with it. Reconciliation, for the purpose of reconciliation, there is already established a high-powered cabinet subcommittee led by His Excellency the President himself. Prime Minister is there, myself is there, Justice Minister is there, and also Fisheries Minister is there. So we are engaging. There is a mechanism. I know the proof of pudding is on the eating. It takes time. But why I am passionate is that one of the reasons that I entered into politics is just to bring whatever I could do, bring this people together. You, me, everybody must feel we are all Sri Lankans, and we must stand united. And then in that, we should be able to produce that Sri Lankan identity where everybody is dignified. We stand for that. And the South African model is not that we are going to follow that. We are just trying to look at the structure of that and to learn from that. I understand and I agree with. Every country should have its unique models. You know, South Korea had their own model when they were subjected to military rule and the dictatorship. Peru had their own thing. Bogota had something else. South Africa had. So we are studying all these contours, and then we have to come somewhere which is suitable to our country and which is unique. And we have never said that. Of course, we are looking at it and truth and reconciliation through that to find peaceful solution. But we have not ruled out, once the truth is elicited, going beyond that. So therefore, it's all in early stages. We are open on this. And I agree, we cannot afford to have another eyewash. We need to sit, we have to be genuine, and we need to... this is also important internationally for the South and the Sinhalese and the soldiers also, because everybody is clubbed together and accused of war crime and all sorts of things. So they also need a platform for them to redeem themselves. Some of them have done yeoman service, you would have seen at the end of the war, by looking after the Tamils who were fleeing the war zone. So you must do justice to them also. And therefore, I think President Vikramasinghe had honestly communicated this. He had visited North and East. He has established Vavuniya, an office there. 21st Amendment has come. Whether it has been diluted or not isn't debatable. But we are serious in amending the PTA, which you have done, and then we are going to remove the PTA altogether and replace it with a new law. So therefore, there is some honest effort that has been made. For therefore, I request the members of the Tamil Alliance and the Tamil parties, and including your party, to engage and discuss and debate, and no need to agree, but let's make progress together so that we don't need to go and waste our resources, try to fight each other in the international arena. But in the meantime, it's also important we need to understand that, just like the Tamil psyche and their feelings, I understand that, you need to understand the feelings of the South and the people somewhere else. Last week, throughout the world, we have images and the discussion. There is LTT, and they are saying that they are an extension of LTT. They are celebrating. They are saying that they have not given up the dream of a secession and all those things. So we have to come to a middle ground, a moderate ground, and promote Sri Lankan and bring peace once and for all. So therefore, it's also important. They also must understand that. So thank you.
Professor Gariyamathuma, Milangatta, Karu Asokapiyan Thamathuma, Abathumata, Vinadi Namayak Kalayak Labena.
ගරු මූලාසනයේ මන්ත්‍රීතුමනි බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා ජනමාධ්‍ය ප්‍රවාහන මහා මාර්ග අමාත්‍යංශෙත් විදේශ කටයුතු අමාත්‍යංශෙත් වෛශේෂයන් කාර්ක සභා අවස්ථාවේදී විවාදයට ගන්න මොහොතේදී අදහසක් දක්වන්නට අවස්ථාවක් ලැබීම පිළිබඳව මේ අවස්ථාවේදී ශ්‍රී ලංකාව තුල වර්තමානයේ උද්ගත වී තිබෙන මේ ගැටලුකාරී තත්වයන් මූණ දීලා තියෙන බොහෝ අවාසනාවන්ත සිදුවීම් දෙස බලද්දී මම හිතනවා විදේශ කටයුතු අමාත්‍යංශය අපේ කරු ඇමතිතුමා රාජ්‍ය ඇමතිතුමාලා ප්‍රමුඛ එහි නිලධාරී මණ්ඩලයට දෙවන්ත කාර්යභාරයක් වගකීමක් මුලස්සනික මන්ත්‍රීතුමනි පැවරලා තියෙනවා. විදේශ කටයුතු ඇමතිතුමා දැඩි උත්සාහයක් දරනවා, තුමා ලොකු කැපකිරීමක් කරනවා ලෝකයත් එක්ක අපේ මේ ඇති වෙලා තියෙන ශ්‍රී ලංකාව තුළ උද්ගත වෙලා තියෙන මේ ප්‍රශ්නවලට විසඳුම් හොයන්නට. එනිසා මම මේ මොහොතේදී මහජන නියෝජිතෙක් විදියටත් මෙරටේ පුරවැසියෙක් විදියටත් විදේශ කටයුතු ඇමතිතුමා ප්‍රමුඛ ඒ රාජ්‍ය මුත්තුම ඇතුරු කාර්ය මණ්ඩලයට සහ රජයේ එහා සම්බන්ධ වන සියලුම ආයතන සංස්ථාවලට ස්තුතිය ගෞරවය පුද කරන්න මේක අවස්ථාවක් කරගන්න. විදේශ සම්බන්ධතා පවත්වා ගැනීම, ඒ තුළින් විදේශීය මැදිහත්වීම ඇති කර ගැනීම අපි හැමෝම කැමති අහන්න ආස මාර්තුකාව ආධාර විදේශ ආධාර ලබා ගැනීම විශාල ණයකන්දක් ලෙස මේ මොහොතේ අපි හැමෝම කතා කරන විදේශ ණය ලබා ගැනීම, ඒ වගේම දේශීය ආර්ථික ප්‍රතිපත්ති සහ දේශීය ආර්ථික ප්‍රතිපත්ති එකට එක්කාසු කිරීම වැනි කාරණාවන් ඉතාමත් ඕනෑකමින් ඉතාමත් තුලනාත්මකව සංවිධානාත්මකව හඳුනා ගැනීම රටක් දියුණු වෙන්න මං හිතන්නේ ගොඩක් බලපානවා. උදාහරණයක් විදිහට දේශපාලනික වශයෙන් තුලනාත්මක දේශපාලනික අධ්‍යයනය නිර්මාණය වෙනවා. ඒ තුළින් රිපබ්ලිකම් එහෙම නැත්නම් සමූහ ආණ්ඩුව කෘතිය ඇරිස්ටෝටල්ගේ දාර්ශනික සොයා ගැනීම ලෝකයේ පෞර රාජ්‍ය 158ක් අධ්‍යයනය කරලා ඒ පාලන ක්‍රම, ඒ වගේ ආර්ථික ප්‍රතිපත්ති, ඒවායන් වලදී ආර්ථික උත්පාදනයන් රටක් පාලනය කරන්නේ කොහොමද, මේ කරුණු කාරණා පිළිබඳව ඇරිස්ටෝටල් පෞර රාජ්‍ය 158ක් අධ්‍යයනය කරලා තමයි රිපබ්ලිකන් කියන පොත එළියට එන්නේ. මේ සභාව තුලත් මම මේ මොහොතකට කලින් මම දැක්කා අපේ විදේශ කටයුතු ඇමතිතුමා පිළිතුරු දුන්නා, පොන්නම්බලම් මැතිතුමා ඉදිරිපත් කළා. අපිට ඕන මෙන්න මේ විසඳුම්. එතකොට අපේ ඇමතිතුමා කියනවා ඒ විසඳුම් වලට මෙන්න මේ තීන්දුව තීරණ අපි ගැනීමින් තියෙනවා ගන්න ඕන. අපි කවුරුත් මංහිතන්න මේ මහජන නියෝජතෝ සහම පුරවැසිය කවුරුත් කැමති නෑ බෙදෙන්න. අපි බෙදිලා වෙම් වෙලා කුඩු වෙලා විනාස වෙලා අපි වෙන්න තියෙන සියලුම දේවල් වෙලා දැන් තියෙන්නේ බෙදීම තුළ. අවුරුදු 30ක් යුද්ධ තිබුණා, රටේ රාජ්‍ය තේපල විනාශ වුණා. පොන්නම්බල මහත්මයා කියන වගේ දෙමළ ජනතාවට අසාධාරණයක් වුණා ඔහු කියනවා. අපි කියනවා දකුණේ තාමත් ඉන්නවා අම්මලා තාත්තලා හිමිණු දරුවෝ. අපි තාමත් දන්නවා ඒ තුළින් විශාල තරුණ ප්‍රමාණයක් මේ රටට අහිමි වුණා, දේපළ ප්‍රමාණයක් නැතුව ගියා. මේ බෙදීම අපිට ඕනේ නැහැ. ඇත්තටම මේ බෙදීම කවුරුත් ඉල්ලන්නෙත් නැහැ. නමුත් අපි වැදගත් විදිහට මේ කාරණාව හැමෝම ආත්මාර්ථකාමි නොවි හැමෝම සද්භාවයෙන් ඔහුගේ වචනයෙන් කියන අවංකව ඉටු කරන්න උත්සාහ කරනවා නම් මං හිතනවා මේ කාලපරාසයේ තාමත් වැදගත් වෙනවා. මේ ප්‍රශ්නවලට විසඳුම් හොයන්න, මේ ප්‍රශ්නවලට විසඳුම් හොයන්න මේ කාලෙන් හැර වෙන කාලයක් මං හිතන්නේ ශ්‍රී ලංකාවේ පුරවැසියෝ විදිහට අපි හැමෝටම හිමි වෙයි කියලත් හිමි වෙලා තිබිලත් නැහැ. සමම අද දවසේ තියෙන මේ පැශීෂයන් දෙකේදී වැඩි හරියක් විදේශ කටයුතු විදේශ ඇමතිතුමා මේ සභාව තුළ රැඳිලා ඉද්දී එතුමා පහුගේ කාලාපරාසය තුළ මම දැක්කා. අපිට පේනවා, අපිට ඇහෙනවා ලෝකයේත් එක්ක ශ්‍රී ලංකාව තුළ අපේ අමාත්‍ය මණ්ඩලය සහ පාර්ලිමේන්තුව තුළ සහ ජනතාව තුළ ලොකු උත්සාහයක් කැපකිරීමක් කරනවා. අපි ඒක අගේ කරන ප්‍රමාණය ඇද්ද මදිද කියන ප්‍රශ්නයක් තියෙනවා. වෘත්තිමය වශයෙන් දක්ෂ වෘත්තිවේදියෙක් ඒ සියල්ල අත්හැරලා කැප කරලා දේශපාලනට ඇවිල්ලා විදේශපාලනය කියන මඩගුහුරුව තුළ පිරිසිදු චරිත විනාශ වෙමින් පවතින අවස්ථාවලදී ඒ කෙසේ වෙතත් මේ රටට ඔවුන්ගේ අපේක්ෂාවේ අවශ්‍යයි කියලා කළ මුලාසනේ මන්ත්‍රීතුමනි මේ මොහොතේ දැනිලා මේ කරන්න උත්සාහය මේ පාර්ලිමේන්තු විදිහට අගය කරන්නට ඕන. ඒ වගේම ඒ තුළ ප්‍රතිඵල නෙලා ගන්න අපි හැමෝම සත්භාවයෙන් ඒ කරන්න වැඩපිළිවෙල ඉදිරියට ගෙනහිල්ලා අර මම පෙර කතා කරා වගේ ලෝකයේත් එක්ක ලෝකේ නායකයන් එක්ක සංසන්දනාත්මකව ඒ වගේම සහයෝගයෙන් යුතුව අදහස් උදාස් බෙදා ගනිමින් අපි කැමති දේවල් වලට එකඟ වෙනවා වගේම අකමැති දේවල් වලට කොන්ද කෙලින් තියාගෙන අකමැති වෙලා සමහර තීන්දුවලදී අපිට වාසි අවාසි තැන් තියෙනවා. මට මතකයි ඒක අවස්ථාවකදී ඔය අපේ ශ්‍රී ලංකාව මුහුදු තීරයෙන් එන එක රටක නැවක් ඉදදී තව රටක් විරුද්ධ
වෙද්දී
මම අවසන් කරනවා අපේ විදේශ කටයුතු ඇමතිතුමා ඇවිල්ලා මේ අපට අත්කරගත හැක්කේ එක වාසියයි. ඒක දෙපැත්තම ගන්න බෑ. ඍජු තීන්දුව ගත්තා. ඒ වගේ මං හිතනවා මේ මොහොත තුළ මේ රටේ අපිට තියෙන මේ ප්‍රශ්න වලට විසඳුම් හොයන්න නම් අපි හැමෝම එකතු වෙ යුතුයි. අනිත් පැත්තට මං හැරෙනවා. ඒ හා සම්බන්ධව ජනමාධ්‍ය අමාත්‍යංශය. ජනමාධ්‍ය අමාත්‍යංශයේ කියන එක පුද්ගලික න්‍යාය පත්‍ර වලට ගොනු වෙන්න හොඳ නැහැ. ඒ වගේම මාධ්‍යවේදියාගේ සිට ජනමාධ්‍යයේ ඉන්න ප්‍රධාන නිලධාරියා දක්වා ඔහුගේ තමන්ගේ අදහස් මාධ්‍ය හරහා ප්‍රකාශ කරලා ඔවුන් පොරක් වෙන්න හැදීම අද මේ රටේ ගොඩක් ප්‍රශ්න වලට බලපාලා තියෙනවා. පොලිස්ට කියන මාධ්‍යවේදියා ලෝකේ සුප්‍රකට ඒ වගේම සම්මානලාභී මාධ්‍යවේදියෙක්. අද ඔහුගේ නමින් සම්මාන ලැබෙනවා. පොලිස්ට කියන සම්මානේ පුදනවා. ඔහුගෙන් එක අවස්ථාවක මාධ්‍යවේදියෙක් අහනවා මෙවැනි දක්ෂ පරිණත සහ බුද්ධිමත් වැදගත් මාධ්‍යවේදියෙක් වෙන්න ඔබට බලපාපු කාරණා මොකක්ද? මුලාසනේ මන්තුම ඔහු දෙන උත්තරේ තමයි නිර්වද්ද නිවැරදි තොරතුරු සමාජගත කිරීම. අද අපිට ප්‍රශ්නයක් වෙනවා ජනමාධ්‍ය අමාත්‍යංශයේ නිලධාරීන් සහ එහි සිටින මැති ඇමතුරුන්ගෙන් මම බොහොම ඕනෑකමින් අහනවා අපි අද සමාජගත වෙන්නේ නිවැරදි තොරතුරුමුද? උදෑසන පත්තරේ විස්තරේ ගත්තම පත්තරේ තියෙන චුට්ටක් කියවලා තමන්ට ඕන දේ වැඩියෙන් කියවනවා. මුළු සමාජයේම සමහර ප්‍රශ්නවලින් කලබනවා. ඒක තොරතුරු සමාජගත කිරීමේ වැරද්ද. ප්‍රවෘත්තියක් කියන්නේ වැදගත් ඉතාමත් නිවැරදි දත්තයක් සමාජගත කිරීම. කොළඹ විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන හා ජනමාධ්‍ය අංශයේ දේශ හැරිලා බලද්දී පුහුණු කරන ජනමාධ්‍ය වේදීන් එවැනි තත්ත්වයක නැහැ. නමුත් අපිට මාධ්‍ය ආයතනින් අහන්න සිද්ධනවා කොළඹ විශ්වවිද්‍යාලය හෝවා වෙනත් විශ්වවිද්‍යාලයක හෝවා මේ මාධ්‍ය ආයතනවල මේ මාධ්‍ය කාරණාව කරන්නේ එවැනි අයද? මම අවසන් කරනවා ගරු මූලාසනි මන්තුමනි, ඔබතුමා මට කාලය ලබා දීම පිළිබඳව ස්තුතිය ගෞරවේ පුද කරනවා. මම ඉල්ලීමක් කරනවා විශේෂයෙන්ම විධායකයේ ව්‍යවස්ථාදායකයේ අධිකරණයේ කුළුණු තුනත් එක්ක එකතු වුණු ජනමාධ්‍ය කියන කුළුණු මත ගොඩනැගුණු මේ සමාජයේ සාමයේ පුංචි ශ්‍රී ලංකාව ස්ථාපිත කරන්න ජනමාධ්‍ය ආයතනව සහයි ක්‍රියාකාරී වෘත්තිමය වශයෙන් මාධ්‍යවේදීන් සහ එහි ආයතන වගකීමෙන් කටයුතු කරනවා නම් මං හිතනවා ගොඩක් ප්‍රශ්න අපට නිවැරදි කරගන්න පුළුවන්කම ලැබෙනවා. පොල්ගෙඩි අකුරින් පුද්ගලයෙක් නිරුවත් කරලා පුංචි හැට පේන්නේ නැති අකුරින් ඒ පුද්ගලයා නැවත ඇඳුම් ඇඳුවට වැඩක් නැහැ මුලාසනේ මන්තුමනි. සසමං එකම නම නැති දහ ගමනක් හිතන්නට උනා සමහර දේවල් සමාජගත කරද්දී මේක හරිද වැරදිද කියලා එක හෘද සාක්ෂියත් එක්ක කතා කරන්න උන ප්‍රශ්නයක්. ඔබතුමාට බොහොමත්ම ස්තුතියි.
බොහොම ස්තුතියි.